ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට. මුලින්ම සිරස්තල. ඕකස් ආරක්ෂක ගිවිසුමට අදාළව ඕස්ට්‍රේලියාව සඳහා අවශ්‍ය න්‍යෂ්ටික සබ්බැනීන ලබා ගැනීම සඳහා වන ගිවිසුමේ තොරතුරු අනාවරණය කෙරේ. ජාතික ප්‍රතිසංස්කරණ අරමුදලට අනුව ඔස්ට්‍රේලියාව රැකිය අවස්ථාවල දැවන්ත උත්පාදනයක් අත්විඳීමට සූදානම් බව මධ්‍යම රජය කියයි. රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රී ලංකාවේ දැවන්ත වැඩවර්ජන සතියක්. ERB සෞඛ්‍ය වර්ජනයෙන් ජනජීවිතයට පීඩා. පක්ෂ නිලවරණයෙන් තුන්වැනි වරටත් ජනාධිපති වුණු ෂී ජින්පින් තමා කෙරෙහි නැවත වරක් විශ්වාසය තැබීම පිළිබඳව චීන ජනතාවට ස්තුතිය පළ කරයි. නවසීලන්තයේ සමග පැවති පළමු ටෙස්ට් තරඟ පරාජයත් සමග ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් තරඟාවලියේ අවසාන තරඟයට සහභාගී වීමේ අවස්ථාව ගිලිහී යයි. SBS සිංහල සේවයේ අද ප්‍රවෘත්තිගෙනෙන මම දිනේෂා දිල්රුක්ෂී විජේසූරිය. ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව ඇමරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානී එක්ව පිහිටුවාගත් ඕකස් ආරක්ෂක ගිවිසුමට අදාළව ඔස්ට්‍රේලියාව සඳහා අවශ්‍ය න්‍යෂ්ටික සබ්මැරීන ලබා ගැනීම සඳහා වන ගිවිසුමේ තොරතුරු අනාවරණය කෙරේ. මේ සඳහා වන සාකච්ඡා සඳහා අගමැති ඇන්තනි ඇල්බනීසි මේ වන විට ඇමරිකාවට ගොස් සිටින අතර එහිදී ජනාධිපති ජෝ බයිඩන් සහ බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් සමග මේ පිළිබඳව වන සාකච්ඡා පවත්වා තිබේ. ඒ අනුව වසර 4ක් ඇතුළත කාලයකදී මාරුවෙන් මාරුවට ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය පර්ත්හිදී සිදු කිරීමට නියමිත න්‍යෂ්ටික සබ්මැරීන නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ඔස්ට්‍රේලියාව සත්කාරකත්වය සපයනු ලබයි. ඉන් වසර 20කින් පසුව එනම් වසර 2043 සිට ඔස්ට්‍රේලියාව සිය ප්‍රථම දේශීය සබ්මැරීන නිෂ්පාදනය ආරම්භ කරනු ඇත. ඒ වනතේ කෝකස් ගිවිසුමට අනුකූලව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන 8ක් ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයේ දායකත්වයෙන් පර්ත්හිදී නිෂ්පාදනය වන අතර 2040 වර්ෂයේ මුල්භාගයේ සිට ඔවුන් ක්‍රමයෙන් නිෂ්පාදන ක්‍රියාදාමයෙන් ඉවත්වීම ආරම්භ කරනු ඇත. මෙම නව වැටසටහන සඳහා සමස්තයක් වශයෙන් ඔස්ට්‍රේලියානු බදු ගෙවන්නන්ගේ මුදල් ඩොලර් බිලියන 268 368 අතර මුදලක් වැයවනු ඇතැයි අපේක්ෂා කරන බව රජයේ මූලාශ්‍ර අනාවරණයේ කොට සිටියේ. රජයේ පවසන්නේ මෙම මුළු පිරීම මගින් ඉදිරි වසර 30 තුළ ඔස්ට්‍රේලියාවේ කර්මාන්ත ආරක්ෂක බලකාය සහ ඔස්ට්‍රේලියානු රාජ්‍ය සේවය හරහා ඍජු රැකියා 20,000ක් පමණ නිර්මාණය වනු ඇති බවයි. මෙම ඕකස් න්‍යෂ්ටික සබ්මැරින ගිවිසුම පිළිබඳ තොරතුරු අනාවරණය කරමින් අගමැති ඇන්තනි ඇල්බනීසි පවසුවේ මෙය ඔස්ට්‍රේලියාවේ රැකියා සහ යටිතල පහසුකම් සඳහා වන වාර්තාගත ආයෝජනයක් වනු ඇති බවයි.
The AUKUS agreement we confirm here in San Diego represents the biggest single investment in Australia's defence capability in all of our history. Strengthening Australia's national security and stability in our region. Building a future made in Australia with record investments in skills, jobs and infrastructure.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විශේෂාංගයෙන් බලාපොරොත්තු වන්න. ජාතික ප්‍රතිසංස්කරණ අරමුදලට අනුව ඔස්ට්‍රේලියාව රැකියා අවස්ථාවල දැවන්ත උත්පාදනයක් අත්විඳීමට සූදානම් වන අතර ඒ හරහා මෙරට සියලුම නගර තදාසන්න ප්‍රදේශ සහ ප්‍රාදේශීය ප්‍රදේශ හරහා නව රැකියා උත්පාදනය කරන බව මධ්‍යම රජය ප්‍රකාශ කරයි. ඩොලර් බිලියන 15ක් වටිනා මෙම වැඩසටහන ඇතුළත් පනත සෙනෙට් සභාවේදී විවාදයට ගැනීමට නියමිත අතර ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සහ ජනතාවට ඉන් ලැබෙන ප්‍රතිඵලය සම්බන්ධයෙන් එහිදී තම මතවාද ඉදිරිපත් කිරීමට සෙනෙට් සභිකවරුන්ට අවස්ථාව සැලසේ. මෙම ජාතික ප්‍රතිසංස්කරණ අරමුදල ඔස්ට්‍රේලියානු සේවකයන්ට නව අවස්ථා උදා කර දෙන බව නිෂ්පාදන සහ වෙළඳ කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය ටිම් එයාස් ප්‍රකාශ කරයි.
This means that factories and industrial capability that would not otherwise have got private sector finance will find its home in Australia, that we can commercialise in particular Australian research to be going to production on Australian soil. Now these, the jobs and the factories that will be generated out of this will be in our outer suburbs and in our regions.
ඔස්ට්‍රේලියාවේ අවිධිමත් ආර්ථිකයට වැඩිම දායකත්වය සපයන්නේ කාන්තාවන් සහ වයස අවුරුදු 65 වැඩි පුද්ගලයන් බව නවතම වාර්තාවක් මගින් සොයාගෙන තිබේ. සිඩ්නි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මේ පිළිබඳව ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලීකන කාර්යාංශයේ දත්ත විශ්ලේෂණයකට ඇති අතර එම අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම්වල වටිනාකම මෙරට දළදේශීය නිෂ්පාදිතයෙන් 14% හෝ ඩොලර් බිලියන 287ක් බව සොයාගෙන ඇත. ආර්ථික අභිවෘද්ධියට බලපාන එම ක්‍රියාකාරකම්වලට ස්වේච්ඡා සේවය, වැටුපක් රහිතව පවුලු තුළ සිදුවන ළමා රැකවරණය, අවිධිමත් උපදේශනය සහ පාරිසරික ප්‍රතිසංස්කරණය වැනි දේ ඇතුළත්ව තිබේ. වාර්තාවේ සමකර්තෘ සහකාර මහාචාර්ය ජොයන් ඔකිපින්ටි පවසන්නේ මෙම සොයා ගැනීම් සමාජ ඒකාබද්ධතාවයේ වැඩිදියුණු කිරීම සඳහා ඔස්ට්‍රේලියානුවන් විසින් සිදුකරන ලද කාර්යය පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට දායක වනු ඇති බවයි.
Australians aged 65 and over contribute $7.56 billion in social production through voluntary work alone, and that's the largest of any age group. And women significantly contribute greater value in terms of social production than men. This really shines a light on something that's not been measured well before, and it makes the invisible visible, which is going to be so important in our post-pandemic reconstruction.
TikTok වැනි සමාජ මාධ්‍ය යෙදුම් භාගත කිරීමට පෙර මෙරට ජනතාවට ඒ පිළිබඳව සියලු තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව පැවතිය යුතු බව මධ්‍යම රජය ප්‍රකාශ කරයි. ඔස්ට්‍රේලියානු රජයේ ආයතන 20කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් අවධානම් යැයි පවසන මෙම යෙදුම මේ වන විටත් තහනම් කොට තිබේ. එය කිසිදු රජයේ දෙපාර්තමේන්තුවක TikTok ඇප් භාවිතය සඳහා අවසර නොලබන ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියාදාමය අනුව යමින් ගත් තීරණයක් බව රජය ප්‍රකාශ කරයි. තම මිතුරු සමාජිකයන් අතර වීඩියෝ බෙදා හදා ගැනීමේ චීන සමාජ මාධ්‍ය නිෂ්පාදිතයක් වන මෙම TikTok යෙදුම පිළිබඳව මෙරට ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕනිල් වැඩිදුරටත් සොයා බලමින් සිටියේ. මේ පිළිබඳව කඩිනම් විමර්ශනයක් අවශ්‍ය බව පරිසර අමාත්‍ය ටානියා ප්ලිබෙසෙට් ප්‍රකාශ කරයි.
Well, I think it's important that people know what they're letting themselves in for when they download apps onto their phone. And with most of these apps, if it's for free and it seems too good to be true, it probably is too good to be true. You don't get anything for nothing these days. This is an important inquiry that the Home Affairs Minister Claire O'Neill has instigated. It's important to know what you're letting yourself in for when you're participating in social media in this way. And it's important that you know what your kids are downloading onto their phones as well.
දැන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රවෘත්තියේ රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් 4ක රජයේ රෝහල්වල ඊයේ ආරම්භ කළ වැඩ වර්ජනයෙන් සෞඛ්‍ය සේවා අඩාලව පැවති බව වාර්තා වේ. මෙම වර්ජනය බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල පිහිටි සියලුම රජයේ රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරිණ. කෙසේ වෙතත් ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල් සහ වකුගඩු ප්‍රතිකාර ඒකකවල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවුණු බවද වාර්තා වේ. අද දිනේදී වයඹ, උතුරුමැද, උතුර, ඌව සහ සබරගමු යන පළාත්වල රජයේ රෝහල්වලද මෙම වෛද්‍ය වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබේ. රෝහල් වර්ජනයට සමගාමීව ඊයේ දිනේදී වරාය සේවකීන්ද වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වුණු අතර බැංකු සේවකීන්ද කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කොට තිබිණ. වැටුප් සඳහා වන රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලි අනුපාත ඉහළ දැමීම, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කිරීමින් ශ්‍රේෂ්ඨ රැසක වෘත්තීය සමිතිවලින් සැදුම් ලත් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම සතිය තුළ විරෝධතා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබින. මීට සහයෝගය පළ කිරීමින් රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීමින් හෙට දින ශ්‍රී ලංකාව පුරා දැවැන්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබේ. මේ සඳහා වරාය, වෛද්‍ය, හෙද, ජල, විදුලිය, ගුරු විදුහල්පති සහ බැංකු යන ශේෂ්ත්‍රයන්ද එක්වන බව දැනටමත් ප්‍රකාශ කොට තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සයිද්‍රාද් අල් හුසෙයින් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශය ඇතුළු 7 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගොනුකොට තිබූ පැමිණිල්ලක් ඊයේ කැඳවනු ලැබීය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් වරෙන්තු නිකුත් කොට තිබේ. මෙම පැමිණිල්ලේ චූතිතීන් ලෙසට විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, රොජර් සෙනවිරත්න, මොහමඩ් මුසම්මිල්, පියසිරි විජේනායක යන හත් දෙනා නම් කොට තිබින. ඉන් මන්ත්‍රී විමල් වීරවංශ අධිකරණ හමුවේ පෙනී සිටිනු මැත. නඩුව ලබන ජූනි මාස 19 වනදා යලි කැඳවීමට නියම කොට තිබේ. පාස්කු ඉරිදිනු ප්‍රහාරයට වගකිවයුතු බවට චෝදනා කරමින් හිටපු පොලිස්පති පූජි ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන ඇවලුන්ට එරෙහිව පවරා තිබූ නඩුවලින් ඔවුන් නිදොස්කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ගොනුකොට තිබූ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරයි. ඒ අනුව මෙම අභියාචනා පෙත්සම විභාගය ජූලි 4 වෙනිදා සිට පුරා දින 5ක් පැවැත්වීමට නියමිතයි. පාස්කෝ ඉරිදින ප්‍රහාරයට වගකිවයුතු බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජි ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයවලුන්ට කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය. පසුව මෙම නඩුවෙන් විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරින. ඉන් අගතියට පත් නීතිපතිවරයා විසින් මෙම විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගණු කරනු ලැබ ඇත. මහාධිකරණයේ ලබා දුන් නියෝගය බල රහිත කරන ලෙසට නීතිපතිවරයා මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ. දැන් විදෙස් පුවතක්. චීනයේ බීජිංහි පැවති 14 වෙනි ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ සමාප්ති රැස්වීමේදී චීන ජනාධිපති ෂී ජින්පින් දේශනයක් පවත්වා තිබේ. විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීමට, ලෝකයේ සාමකාමී සංවර්ධනයට වැඩි ස්ථාවරත්වයක් සහ ධනාත්මක ශක්තියක් එක්කිරීමට සහ පෝෂණය කිරීමට තම රටට අයත් කොටස දායක කිරීම තමාගේ අරමුණ බව එහිදී ඔහු ප්‍රකාශ කොට තිබේ. මෑතකදී පැවති පක්ෂ නිලවරණයෙන් අකණ්ඩව තෙවැනි වරටත් චීනයේ ජනාධිපති තනතුරට පත්වීමට ෂී ජින්පින් මහතා පසුගියදා සමත් වූයේය. එහිදී තමා කෙරෙහි නැවත වරක් විශ්වාසය තැබීම පිළිබඳව චීන ජනරජයේ ජනතාවට ස්තුතිය පළ කළ ෂී ජින්පින් මහතා ඔවුන්ට දිගටම සේවය කිරීමටද ප්‍රතිඥා දී තිබේ.
This session elected me to continue to hold the post of the President of the People's Republic of China. I want to express my heartfelt gratitude to the NPC deputies and people of all ethnic groups for the trust you have placed on me.
දැන් ක්‍රීඩා ප්‍රවෘත්ති. සංචාරක ශ්‍රී ලංකා පිළ සමග පැවති පළමු ටෙස්ට් තරගය කඩලු දෙකකින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ දිනේදී සමත් වූහ. ලකුණු 285ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේදී සිය ජයග්‍රහණයේ වාර්තා කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය. මෙම තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 355ක් රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 373ක් රැස් කළහ. ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 302ක් රැස් කළ අතර ඒ අනුව නවසීලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 285ක ඉලක්කයක් හිමි විය. ක්‍රයිස්ට්චර්ච් වලට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් පෙරදා දිනේදී තරගය ආරම්භ කිරීම පැය 4 හමාරකින් පමණ ප්‍රමාද වුණු අතර ඒ හේතුවෙන් ඊයේ දිනේ සඳහා යොමු කිරීමට නියමිතව තිබූ පන්දුවාර සංඛ්‍යාවෙන් පන්දුවාර 27ක් ඉවත්කොට තරගය ආරම්භ කිරීමට නියමිත විය. ඒ අනුව නවසීලන්තය ජයග්‍රහණය සඳහා පන්දු 53කදී කඩලු 9ක් ඇතිතව ලකුණු 257ක් රැස් කරගත යුතුව තිබින. නවසීලන්ත නායක කේන් විලියම්සන් පන්දු 194කදී නොදෙවි ලකුණු 121ක් රැස් කරමින් නවසීලන්තීනම ජයග්‍රහණය කරා මෙහි වූයේය. මේ අතර මෙම තරග ප්‍රතිඵලයත් සමග ICC ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව සමත් විය. ඒ අනුව එළමෙන ජූනි මාස 7 වනදා සිට ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව එංගලන්තයේදී ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි. මෙන්න අදත් ප්‍රධාන විනිමය අනුපාතික ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් 167යි, බ්‍රිතාන්‍ය පවුම් 155යි, යුරෝ 162යි, ජපන්ෙන් 88යි 173යි, ශ්‍රී ලංකා රුපියල් 220යි 107යි. ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරිවල අගනගර ආශ්‍රිතව අද කාලගුණී වාර්තාවන්නේ මේ අවරින්. මෙල්බර්න් වලට තරමක් වලාකුළු වලින් බරවුණු දවසක් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 29යි. සිඩ්නි වලට වැසි සහිතයි උෂ්ණත්වය අංශක 26යි. පර්ත් වලට හොඳ අලකමත් දවසක් සෙල්සියස් අංශක 30යි. ඇඩ්ලේඩ් වලට බොහෝ දුරට අලකමත් දවසක් උෂ්ණත්වය අංශක 28යි. හෝබාට් වලට බොහෝ දුරට අලකමත් දවසක් අංශක 25යි. කැන්බරා වලට තරමක් වලාකුළු සහිතයි උෂ්ණත්වය අංශක 26යි. බ්‍රිස්බේන් වලට සෙල්සියස් අංශක 31 උෂ්ණත්වයක් තරමක් වලාකුළු වලින් බරවුණු දවසක්. ඩාවින් වලට කඩින් කඩ වැසි උෂ්ණත්වය අංශක 31යි. ශ්‍රී ලංකාවේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල අද කාලගුණයේ වාර්තාවන්නේ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන සෙල්සියස් අංශක 30ක උෂ්ණත්වයක් සහිත දිනයක් ලෙසින්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.